ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
අපි දැන් මේ උදා කරගන්නෙත් තවත් හරිම අපූරු රසවින්දනාත්මක අවස්ථාවක්. මෙල්බන් වලට විටින් විට පැමිණෙන අපේ කලාකරුවන් හරහා අපි විවිධ සම්භාෂණවල නියැලෙනවා. ඔවුන්ගේ කලා කෞශල්‍යයන්, අලුත් නිර්මාණ හරයන්, මෙහි පවත්වන යම් යම් වැඩමුළු, සංගීත සන්ධ්‍යාවන් පිළිබඳව අපි කතා බහ කරනවා. දැන් අපිට උදා වෙන්නෙත් එවැනිවෝ අවස්ථාවක්. දැන් SBS සිංහල මැදිරියේ සිටිනවා පුද්ගලයන් තිදෙනෙක් වුණාට ඔවුන් කරමත තබාගෙන යනවා තවත් පුද්ගලයන් රාශියක්. ගීත රචකවරුන්, කවියන්, ගායකයින්, සංගීත නිර්මාපකයින්, සංගීත අධ්‍යක්ෂවරුන්, එතකොට නළුවන්, ප්‍රවීණ ගිටාර් ශිල්පීන්, මේ හැම දෙනෙකුම කරමත තබාගෙන ඔවුන් සිංහල ස්වභාවිත ගීතයේ අරුත වැඩි කරන්නට දරන්නා වූ උත්සාහයේ තවත් එක්තරා පෙළහරක් විදිහට මෙල්බන් වාසීන්ට උදාවන අවස්ථාවක් සම්බන්ධ කරගෙන තමයි අපි දැන් අද දවසේදී මේ කතාබහ ආරම්භ කරන්නට සූදානමින් සිටින්නේ. මේ වාසනාවන්ත අවස්ථාව ක්වීන්ස්ලන්ත වාසීන්ට, බ්‍රිස්බේන් නුවර වාසීන්ට උදා වුණා මේ ගෙවි ගිය සතියන්තේ. දැන් මේ සතියන්තේ මේ අවස්ථාව උදා වෙන්නේ මෙල්බන් වාසීන්ට. ඉතින් සමස්ත ඔස්ට්‍රේලියානු සිංහල ප්‍රජාවට හැන එකම සිංහල ගුවන් ඉදිරි නිසා ඔබ කොයි ප්‍රාන්තයේ හිටියත් අපි කැමැති විවිධ ප්‍රාන්තවල සිටින අපි ශ්‍රී ලාංකීය ප්‍රජාව සංවිධානය කරන මෙවැනි වූ හරවත් අර්ථවත් වැඩසටහන් පිළිබඳව කතා බහ කරමින්ම ඒ කලා ශිල්පීන් මෙහි සිටින අපේ සිංහල ප්‍රජාවට දායාද කිරීමට සූදානම් වන ඒ අපූර්ව අවස්ථාවන් පිළිබඳවත් කතා බහ කරන්න. දැන් මං අර කිව්වනේ මේ පුද්ගලින් තිදෙනෙක් ඉන්නවා කියලා. ඒ තිදෙනා කරමත තබාගෙන යන තවත් බොහෝ ශිල්පීන් ඔවුන් සතුව සිටිනවා. ප්‍රවීණ කවියර ගේපද රචක රත්නශ්‍රී විජේසිංහ මහතා, සංගීතඥ ප්‍රවීණ ගායක බණ්ඩාර අතාවුද මහතා, ඒ වගේම සංගීත අධ්‍යක්ෂ, ගායක, ඒ වගේම ප්‍රවීණ ගිටාර් වාදක, නළුවෙක් විදිහට කාලයක් ඔබ ඔහු අඳුරගත්තා නදීක ගුරුගේ. ඉතින් ඒ නිසා අපි අද මේ සොඳුරු කතාබහ ආරම්භ කරන්න සූදානම් ඔවුන් මේ මෙල්බන් වල සිදු කරන කාර්යයත් එක්ක. එයත් එක්තරා සොඳුරු අත්දැකීමක්. සොඳුරු සෙවණැලි ඒකාකාරී සංගීත රටාවෙන් මිදුණු හරිම අපූරු වෙනස් වූ සංගීත අත්දැකීමක් ඔබට තිළින කරන්න බලාපොරොත්තු වෙන තමයි මේ ශිල්පීන් තිදෙනා දැන් මෙල්බන් වලට ඇවිල්ලා ඉන්නේ. මේ සතියන්තයේ ඔබට සොඳුරු සෙවණැලි සංගීතමය අත්දැකීම විඳගන්නට අවස්ථාව ලැබෙනවා රිවර්ගම් පර්ෆෝමින් ආර්ට් සෙන්ටර් කේදී. ඉතින් ඊට කලින් අපි විමසා බලමු මේ සොඳුරු සෙවණැලි හරහා කොයි වගේ රසයක්ද ඔබට ලබා දෙන්නට ඔවුන් සූදානමින් සිටිනේ කියලා. අයබෝවන් බණ්ඩාර අතාවුද මහතා, රත්නශ්‍රී විජේසිංහ මහතා, නදීක ගුරුගේ මහතා,
අයබෝවන්.
මං කොතරින්ද ඉස්සෙල්ලාම පටන් ගන්න කියලා මම මේ පටන් ගත්තේ නදීකමට පෙන්න බණ්ඩාර අතාවුද මහතා කියලා. හොඳයි, අපි නම් එහා කෙරවලින්ම පටන් ගනිමු. බණ්ඩාර අතාවුද මහතා, දැන් ඔබගේ නම කියූ සැනින්ම අපිට 70-80 දශකයේ ඔබ ඉදිරිපත් කරපු ගීත ගැන කතා නොකරම බෑ. ඒ කාලේත් ඔබ නිර්මාණය කළ වෙනස්ව අත්දැකීමක් සංගීතමය රසයක් අපේ ජනතාවට. ඔබගේ කටහඬ හරහා, ඒ ඉදිරිපත් කරපු සංගීත විලාශයන් හරහා, ඔබ නිර්මාණය කරපු සංගීත රටාවන් හරහා මම කැමති දැනගන්න ඇත්තටම ඒ කාලයට ගියොතින් එහෙම ඔබට දැන් අද වෙනකොට කොයි වගේ මතකයක්ද අවදි කරන්න පුළුවන් වෙන්නේ?
ඇත්තම රසය ගැන ගත්තොත් මගේ රසකේ වුණොත් ඇත්තටම තාමත් මගේ ඒ ගීත ප්‍රිය කිරීම තමයි මගේ සතුට. අපි එදා ඇත්තටම ඒ ගීත ගායනයේ බොහොම අපකප්ප වෙලා තමයි මේ ගීත සියල්ලම ගායනය කරේ. ඉතින් ඒ කාලේ ඒ අපි ගත්ත උත්සාහය තාමත් රැඳී තිනවා කියන එක පිළිබඳව මම බොහොම සතුටට පත් වෙනේ. කරුණක් කියලා මට කියන්න පුළුවන්.
ඔව්, බණ්ඩාර අතාවුද මහතා, දැන් ඒ කාලේ දැන් අපි ගත්තතින් එහෙම හඬ පෞරුෂයට ලොකු තැනක් තිබුණු කාලයක් තාක්ෂණයට වඩා. දැන් අද තාක්ෂණයක අභිභවලා දෝ කියලා හිතන වෙලාවකට තාක්ෂණික නිර්මාණ හරහාම අපිට අහන්නට ලැබෙන දේවල් කටහඬ පවා වෙනස් කරන යුගයක් මේක. දැන් ඔබට මොකද හිතෙන්නේ දැන් අදයි එදයි තියෙන මේ කාලවකවානුව දිහා සංසන්දනය කළොතින් ඔබට කොයි වගේ මිහිරියාවක්, යටගියාවක්, අතීතයක්ද අපිට අවදි කරන්න පුළුවන් වෙන්නේ?
මට තේරෙන විදිහට මේ හඬ පෞරුෂය කියන එක මං හිතන්නේ අර කලා ශිල්පියෙකුගේ නැත්නම් ගායන ශිල්පියෙකුගේ දක්ෂතාවය මතම තමයි ඒදා 70 දශකයේ 80 දශකයේදී ලැබුණේ අහන්න. ඊට වඩා බොහොම වෙනස් දැන් ඉතින් ඇත්තටම අද තාක්ෂණයේ දියුණුවලා තියෙන නිසා ගීතයක් අපි පටිගත කරන්න යනකොට වුණත් එදා අපි ඒ ගීතේ සම්පූර්ණයෙන්ම එකවරම ගායනය කරන්න අවසානයක් දකින්න වුණ ගුවන් විදුලියේදී. නමුත් එහෙම නෙවෙයි, අද තාක්ෂණයේ දියුණුවලා තියෙන නිසා මෙතන වචනෙන් වචනේ වුණත් දැන් අලුත් අයට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් තාක්ෂණයේ නොදියුණු කාලෙක අපි ඒට ඒ පටිගත කිරීම වලට ලැබුණ ඒ සම්බන්ධ වෙන්න ඉතින් උපරිම උත්සාහයක් අවශ්‍යයි. මේ අභ්‍යාස කරලා තමයි එතෙන්ට යන්නේ. ඒ අභ්‍යාස කිරීම තුරින්ම මං හිතන්නේ ඒකේ මේ ගීතයේ යහ ගුණය අදත් දකින්න තියෙනවා, අහන්න තියෙනවා.
දැන් බණ්ඩාරතාවුද මහතා, මේ ගීතයක හරය සහ රසය පිළිබඳව කතා බහ කරද්දී ගේපද රචකයෙකුගෙන් ඊට ලැබෙන බරපැන පිළිබඳව අපිට කොහෙත්ම අමතක කරන්න බෑ. දැන් මගේ හරියට ඉස්සරහින් ඉඳගෙන ඉන්න එවන් වූ පුද්ගලෙක් ඔබට අමුතු කෙනෙක් නෙමේ, ගේපද රචක කවියරු රත්නශ්‍රී විජේසිංහ මහතා. මතක ඇති මීට වසරකට විතර කලිනුත් රත්නශ්‍රී විජේසිංහ මහතා මෙල්බර්න් වලට ආවා, වෙනස් වූ අත්දැකීමක් අපේ මෙල්බර්න් ශ්‍රාවකයන්ට ලබා දුන්නා. ඔහුගේ ගීත පිළිබඳව නිර්වචනය යෙදෙමින් ගීත පිළිබඳව කතා බහ කරමින් වෙනස් වූ රසයක් අපේ මෙල්බර්න් වාසීන් විඳගත්තා. මා කැමතියි රත්නශ්‍රී විජේසිංහ මහතා, දැන් වසරකට කලින් ඔබ තුල සිටපු ඒ නිර්මාපකයා කොයි වගේ තීව්‍රතාවක්ද ඔබ තුල ඇති කළේ ඒ වසරක කාලය තුළදී අලුත් දෙයක් අපේ ශ්‍රාවකයන්ට ලබා දෙන්න?
ඇත්තටම අවුරුද්දක් කියන්නේ ලොකු කාලෙකුත් නෙමෙයි. මම හිතනවා ඉතින් අවුරුද්දක අත්දැකීම එකතු වෙනකොට අපි ටිකක් පරිණත වෙනවා කියලා. කොහොමත් ඒ අවුරුද්ද ඇතුළත නිර්මාණත් කළා මම, ඒ වගේම අත්දැකීම් ලබාගෙන තියෙනවා. ඒ මම හිතන අත්දැකීම් නිර්මාණ වලට එකතු වෙලා තියෙනවා. ඒක තමයි වෙනස කරලා තියෙන්නේ. එදා ආවේ ඇත්තටම වෙනත් ප්‍රාසංගික අත්දැකීමකට. ඒක මේ සංගීතඥයින් හෝ ගායන ගායක ගායිකාවන් සහභාගී නොවුණු වෙනස් ආකාරයේ වැඩසටහනක්. රස්සන මහස කිව්වේ මෙවර ඇවිල්ලා ඉන්නේ ඊට වඩා වෙනස්. මේ සොඳුරු සෙවණලි කියලා විශාරද බණ්ඩාරතාවුදත් දක්ෂ තුරුණු වාදකයෙක්, සංගීතඥයෙක්, ගායකයෙක්, නදික ගුරුගේ, ඒ දෙන්නගේ ප්‍රාසංගික අත්දැකීමට උදව් වෙන්න ඇවිල්ලා ඉන්නේ මම. මේවර අත්දැකීම් ටිකක් වෙනස් එකක්. මොකද මේ ගීත ගැන අපි ගීතේ සාහිත්‍යමය පක්ෂය පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කතා කළා බ්‍රිස්බේන් නුවරදී. ඒ වගේම නාද මාධ්‍ය නාද සෞන්දර්ය පිළිබඳව නදික ගුරුගේ සංගීත වේදියා වරින් වර අදහස් ඉදිරිපත් කරනවා. බණ්ඩාරතාවුද මහතාත් මං හිතන්නේ මේ ගායන ශාස්ත්‍රය පිළිබඳව, මේ ගීත පිළිබඳව ඔහුගේ උට කියන තියෙන දේවල් කතා කරනවා. ඒ නිසා බොහොම සජීවීව ඉදිරිපත් වන ගතානුගතික සාම්ප්‍රදායික ප්‍රසංගයකට වඩා ඔය අත්දැකීම් විවරණය කරන ප්‍රාසංගික අත්දැකීම කෙලිටෑමට හඳුන්වන්න පුළුවන් වෙන්නේ.
හොඳයි, දැන් අපි මේ ප්‍රසංගය පිළිබඳව වඩාත් පුළුල්ව මේ සාකච්ඡාව අතරතුරේදී පසුවට කතා කරමු. මේ විශේෂයෙන්ම අපේ ගීවිනිස විශේෂාංගයටත් ඔබ විටින් විට සම්බන්ධ වෙලා ගීත රචනා පිළිබඳව අපූර්ව නිර්වචනවල යෙදුණා. දැන් මම කැමතියි රත්නශ්‍රී විජේසිංහ මහතා, දැන් අපි දන්නවා ගීත රචකයෙක් අත්දැකීම් ඉවහල් කරගන්නවා, ඒ වගේම සමාජයේ දකින්න දේවලුත් උකහා ගන්නවා. දැන් ඔබ කොයි වගේ ආරක්ද තවදුරටත් මේක වැඩි වර්ධනය කරමින් ස්වභාවිත ගීතේ ආරක්ෂා කරන්න ඉස්සරහට අරගෙන යන්නේ? ඔබගේ ඉදිරි මේ නව්‍ය නිර්මාණ පිළිබඳව අපි කතා බහ කළොත්?
ඇත්තටම දිල්රුක්ෂි, මෙහෙමයි, මේ ගීත රචකෙක් හෝ කවියෙක් වගේ කෙනෙක් සාහිත්‍යකරුවෙකුට අත්දැකීම අත්‍යවශ්‍යයි. අත්දැකීම කියන්නේ ඔහුට විඳ ගන්න දේවල් විතරක් නෙමෙයි, ඒවා අත්විඳීම්, ඒවත් එක්තරා ආකාරයක අත්දැකීම තමයි. ඒ ඇරුණම ඔහු මේ ලෝකයේ සමාජය නිරීක්ෂණය කරනවා නිරන්තරයෙන්. අනිත් අයට වඩා සමීපව නිරීක්ෂණය කරනවා. ඒ නිසා ඒවත් ඔහු අත්දැකීම් බවට පත් කරගන්නවා. ඒ වගේම පරිකල්පනයට විශාල ඉඩක් ලැබෙනවා. පරිකල්පනය ලබා ගන්න දෙවලුත් අත්දැකීම්. ඒ අත්විඳීම් සහ අත්දැකීම් කියන දෙවර්ගයේම අත්දැකීම් හැටියට සලකනවා. ඒ නිසා ඕනෑම කෙනෙක්, ඕනෑම සාහිත්‍යකරුවෙක්, නිර්මාණකරුවෙක් පරිණත වෙනකොට ඒවායේ වාසිය වඩාත්ම ලැබෙන්නේ ඔහුගේ නිර්මාණවලට. ඒව පොහොසත් වෙනවා. ඒක තමයි වෙන්නේ. ඒ වගේම නිර්මාණකරුවෝ කියන්නේ සමාජ සත්වයෙක්, හුදකලා කෙනෙක් නෙමෙයි. ඔහුට ජීවත් වෙන ඔහුගේ සමකාලීන ප්‍රජාවත් එක්ක ඔහු ජීවත් වෙනවා. ඉතින් ඒ අයගේ ජීවිත වෙනුවෙන් ඔහුට කතා කරන්න යුතුකමක් තියෙනවා, අයිතියක් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ නිර්මාණ කියන ඒවා කාල්පනිකව උපාධිකව පහළ වෙන ඒවට වැඩිය සමාජයත් එක්ක නිතරන්තරයෙන් සම්බන්ධ වෙන ගනුදෙනු කරන දෙයක් හැටියට තමයි හඳුන්වන්නේ. ඉතින් මගේ ජීවිතේ වුණත් එහෙමයි.
හොඳයි, දැන් මං ඊළඟට නදීකටත් යමු වෙන කැමතියි. නදීක, දැන් අපි මේ සුභාවිත ගීතයේ පිළිබඳව කතා බහ කරද්දී අපිට එක්තරා වකවානුවක විතරක් සීමා වෙන්න බෑ. විවිධ වකවානුවන්වලදී ගීත රචනා ශාස්ත්‍රයට, සංගීත ශාස්ත්‍රයට එකතු වුණු යම් යම් ශිල්පීන් විවිධ ස්වරූපයෙන් මේ සුභාවිත ගීතය ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. දැන් ඔබ තුලින් අපි දැක්කේ නව්‍යකරණයට ලක්වෙමින්, නව්‍යතාවය අපේ ජනතාවට හඳුන්වා දෙමින් ටිකක් වෙනස් ආකාරයක නිර්මාණයක් කරන ගමන්ම අපේ සුභාවිත ගීතයේ රාමු ආරක්ෂා කරගනිමින් ඒවා ඉදිරියට අරන් යෑම. දැන් ඔබගේ ටෙලිනාට්‍ය සංගීතය පිළිබඳව ගත්තත්, චිත්‍රපට සංගීතය පිළිබඳව ගත්තත්, ඔබගේ සාමාන්‍ය ගීත හරහා ගත්තත් ඒ සුවිශේෂිතාව අපි දකිනවා. ඔබ කොහොමද මේ ස්වභාවිත ගීතේ සාම්ප්‍රදායික රාමුවන් ආරක්ෂා කරගනිමින්, එතකොට නව්‍යකරණයත් මේකට එකතු කරගනිමින් මේ දෙක සමබර කරගෙන මේ අලුත් නිර්මාණ අපගේ ශ්‍රාවකයන්ට ලබා දෙන්නේ?
ඔව්, දිල්රුක්ෂේක හොඳට නිරීක්ෂණය කරලා තියෙනවා. මම ඒක ගැන සතුටුයි. ඇත්තටම මේ මම හිතන මගේ එක උද්දෘත පාඩයක් තියෙනවා. ඒක තමයි මේක මම නිතර පාවිච්චි කරනවා. ඒක තමයි තමන්ගේ ක්ෂේත්‍රයේ, තමන්ගේ විෂයක්ෂේත්‍රයේ, තමන්ගේ පූර්වජයන් කළ කී දෑ දැනගන්න ඕන කියන එක. ඒ කියන්නේ මම මට කලින් හිටපු සංගීතඥයෝ කළ කී දෑ, ලංකාවේ හිටපු ජ්‍යෙෂ්ඨ සංගීතඥයෝ කළ කී දෑ මම දැනගන්න ඕන. ඒ විද්‍යාවේ පරිණාමය සිද්ධ වෙන්නේ ඒ පැරණි ලක්ෂණ එකතු කරගනිමින් සහ පැරණි ලක්ෂණ මත අලුත් කලාපයකට යමින්. අන්න ඒක තමයි ඔබ ප්‍රශ්නෙට උත්තර වෙන. يعني ඒ ගැන හොයන නිසා ඒක වගකීමක් සහිතව මම බාර ගන්න නිසා ඒ අභියෝගය ඒව නැවත ප්‍රතිවාද නොකර ඒක අරගෙන ඒක නැවතත් පින්තාරු ගාලා එළිය දීම වෙනුවට ඒ විද්‍යාවන් භාවිත කරගෙන නැත්නම් ඒ අත්දැකීම් භාවිත කරගෙන මේ න්‍යායවල භාවිත කරමින් අලුත් නිර්මාණ කරන එක යෙදෙන කොහොමද කියන එකයි මගේ ප්‍රවේශය.
දැන් ලංකාවේ එක්තරා අන්දමකින් අපි බැලුවොත් එහෙම ටිකක් සම්ප්‍රදායට වෙනස් දෙයක් කරන්න උත්සාහ කරනකොට හෝ කළොතින් හෝ එසේත් නොමැතිනම් ටිකක් විප්ලවී ආකාරයට යම්කිසි කෙනෙක් යම්කිසි නිර්මාණයක් එළියට දාන්න උත්සාහ කරනකොට ඒකට ලැබෙන විවේචනත් අපි බාරගන්න සූදානමින් සිටින නොලැබෙනවා කියලා අපිට කියන්න බෑ. අනිවාර්යෙන් විවේචන කියන දේ තියෙනවා. එතකොට ඔබේ ඔය අලුත් තාරකින් ඔබ පටන් ගත්ත ඔය කාර්යාවේ ඒ කාලේදී කොයි වගේ තක්සේරුවකටද ලක් වුණේ? ඔබ කොහොමද ඒක දරාගත්තේ? ඔබ කොහොමද ඒක හරහා පන්නරයක් ලබා ගත්තේ?
ඔව් ඉතින් මොඳ ප්‍රශ්නයක්. ඒක නිකන් සරලවම කියනෝ නම් ඇත්තටම මං එන යුගයේ මේ කුණ්ඩරැවුල වගේ සංගීතඥයෙක් හිටියේ නෑ. ඒක බණ්ඩාර රත්නශීල දන්නෝ. රවුල් කුණ්ඩරව වගත්ත සිනමා සංගීතයේ දිච්ච ගීතයට බැඳියත් වෙච්ච සංගීතමය භාවිතාවන් ලිටපු සංගීතඥයෙක් වගේ තිබුණා. ඉතින් ඒකම ප්‍රශ්නයක් වඩ පතුන සමහර අයෙන්. මේක අපේ කාලේ විතරක් නෙවෙයි මම හොඳටම දන්නවා ගුවන්විදුලි සංස්ථාව තියෙන කාලේ. ගුවන්විදුලි සංස්ථාව ඇතුලේ ලොකු අරගල තිබුණා. විශේෂයෙන්ම යම් කඳවුරු අතර කියන්නේ සංගීතය සම්බන්ධ මතවාද දරපු කඳවුරු අතර විශේෂයෙන්ම අපි තුම් ක්ලැරන්ස් විජේවර්ධන වගේ කෙනෙක්. එයා නියෝජනය කරපු ජනප්‍රිය සංස්කෘතිය බාරගත්තේ නැහැ ගුවන්විදුලි සංස්ථාව ඇතුලේ තිබ්බ එක්තරා විදිහක අධිපතිවාදය. ඒක නිසා ඒගොල්ලන්ට සිද්ධුණා වෙනත් ක්‍රමවේද හොයාගන්න. එච්චර ඕනේ සුනිල් සාන්තයන්. සුනිල් සාන්තයන් ඔහුගේ ගීතවල ඉන්තරවාදීක කතෝලික නාද රටාව නැත්නම් කාන්තාරු ගී ආදීම නැත්නම් ඔහුගේ හින්දුස්ථානි නොවන සංගීතමය සම්ප්‍රදාය නැහිම නිසා ඔහුටත් ලොකු ප්‍රතිරෝධයකට වාදනයෙන් සිදුරේ කියලා අපිට විතරක් නෙවෙයි අපිට කලින් හිටපු පූර්වජ ගොඩක් දෙනෙක්ට ඒ වාචිකයට මුණ දෙන සුනිල් එක කේමදාසයන් අනිත් කෙනා. කේමදාසයන්ට ආපු මේ චෝදනාව තමයි ඔහු බටහිර සම්භාව්‍ය සංගීතඥයෙක් කියන එක. මේක හැම කාලෙකම තිබිච්ච එකක්. මටත් ඇත්තටම මේක ලොකුවට බලපෑවේ නැතත් මගේ ප්‍රවේශයන් යම් ආකාරයක බලපෑමක් ඇති කරා. හැබැයි මම හිතනවා මාත් එක්ක වැඩ කළ නැත්නම් මම වැඩ කළ අනිත් පාර්ශ්වයන් ඉතාම සබුද්ධික පාර්ශ්වයන් විශේෂයෙන් සිනමාව ඇතුළේ මම වැඩ කරලා තියෙන්නේ. ඇත්තටම ලංකාවේ ඉන්න දැවැන්ත සිනමාකරුවෝත් එක්ක ධර්මසේන පත්‍රිරාජ වගේ ලංකාවේ සිනමාව විප්ලවීය ලෙස යථාර්ථවාදී මාවතට අපි කියනවා ඉතාලියානු නව යථාර්ථවාද කියලා රාමුවට හරපු චරිතය. එතකොට එතනින් එහාට ගියාට පස්සේ ප්‍රසන්න ජයගොඩි වගේ කෙනෙක් තරුණ සිනමාකරුවෙක් වෙනත් ලෝක දැක්මක් සහිත විමුක්ති ජයසුන්දර ඉනුක සත්‍යංගනි ජැක්සන් ඇන්තනි ජයන්ත චන්ද්‍රසිරි මේ වගේ සිනමාව ගත්තොත් එයා මම වැඩ කරලා තියෙන හැම විට මේ වෙනත් පරිකල්පන ලෝකවල වල වෙනත් තලයන් වල හිටපු කලාකරුවෙක්. ඉතින් ඒ නිසා මට ඇත්තටම එහෙම ප්‍රතිරෝධයක් ඔවුන්ගෙන් එල්ලුණේවත් එල්ලුණේ නමුත් ගීතය ඇතුළේ මම හිතන එක්තරා විදිහට විශේෂයෙන්ම 2000 දශකයේදී එක පැත්තකින් ඉංග්‍රීසි රොක් සංගීතය ද රොක් කම්පනි කියලා ඒ කාලේ අනුගණන ළඟ ඉඳලා කොළඹ ඉංග්‍රීසි කතා කරන බලන්ති නැත්තම් ඉල මධ්‍යම පන්තික සමාජය තුළ තරුණයෝ අතර වැඩි දියුණු වෙන්න ගත්ත සංවිධානාත්මක වැඩසටහනක් රොක් කම්පනි කියන්නේ රොක් මියුසික් වලට අපේ ප්‍රවණතාව විශේෂම ස්ටිග්මාට වගේ සංගීත කණ්ඩායමක් අන්තර්ජාතික මට්ටමට ගියපු අපේ පැත්තෙන් ගත්තොත් සිංහල රොක් සංගීතය සම්බන්ධව මං මුලින් කරන මැදිහත් වීම එච්චර බාරගන්න සූදානම්ුනේ නැහැ. නමුත් ඒක තරුණයෝ එක බාර අරගෙන කසුන්ලා චාපලව එක බාර අරගෙන ගියා. ඉතින් මම හිතනවා ඒ වෙනස් වීම එක්තරා විදිහකට බාරගන්නට සූදානම් වෙච්ච තරුණ පරම්පරාවක් හිටියා සහ විදග්ධ පරම්පරාවක තිබෙන මේ රත්නශීලා වගේ අතර මේගොල්ලෝ එතකොට පති අයලා ධර්මසිරි පතිරාජල වගේ. ඉතින් මම හිතනවා ඒ ප්‍රතිරෝධයන් මට තිබුණාට වඩා මගේ පූර්වජින්ට තිබුණා කියලා මට ලොකු ප්‍රතිරෝධයක් ආවේ නැහැ.
දැන් මම ඒ ප්‍රශ්නේ මේ බණ්ඩාරතාවද මහත්තයාට යොමු කළා තින් එහෙම. දැන් ඔබ දකින මේ නව පරපුර කොහොමද සංගීතය පැත්තෙන්?
ඇත්තටම නව පරපුරයයි බොහොම දක්ෂයි. ඒක විය යුතු දෙයක් නේ. තාක්ෂණයේ ලෝකේ හැම රටක්ම දියුණු වෙනවා නම් අපේ ඉන්න අයගේත් බුද්ධිය එතකොට මේ තියෙන සංගීත ඥානය අපිට වඩා දැන් හොයාගන්න පුළුවන් ක්‍රම සහ විදි ඒ අයට තියෙනවා. ඒතකොට ඒවයින් නිරායාසයෙන් ඒගොල්ලන්ට දැනුම ලැබිලා තියෙනවා. ඉතින් ඇතරම හොඳ දක්ෂයෝ ඉන්නවා කියලා කියන්න පුළුවන්.
ඇතරම ඒකම මම කියන්න කැමති මම සාමූලික මේක ඇතරම මේක තමයි මාත් කියන්නේ. ඒ කියන්නේ අපි පැරණි දේවල් දතියුත් එක දැන් මේ මම මගෙන් ඇහුවොත් එම ලංකාවේ මට කලින් හිටපු ගායකයෝ කවුද කියලා ඇත්ත ගායකයෝ අනිවාර්යයෙන්ම මේ රත්නශ්‍රී අයියා මේ හිනාන ඇතර අපිට ඇත්ත ගායක කියලා මං කියන ඇත්ත ගායකයෝ ඇත්තම ඇත්ත ගායකයෝ ඒකද මට මේ කවුද බණ්ඩාරයිල වික්ටර් රත්නායකසූරින් මේ ක්ලරන්ස් විජේවර්ධන නෙවිල් ෆර්නෑන්ඩ් වගේ කෙනෙක් ෆ්‍රෙඩි සිල්වා මේ හැම කෙනෙක්ම ඔළුවට එනවා විතරක් නෙවෙයි ඒ අයගේ ගායන තාක්ෂණ වේදවල තියෙන අනන්‍යතාවන් සුවිශේෂතාවන් මං හොඳටම දරන්නේ දර්ශනයක් ඇටර අපි තුමුකෝ මේ බණ්ඩාරයගේ ගායන තාක්ෂණ වේදෙදී මේ උග්‍රාශිත ඉතා දීප්තිමත් හඬක් ඔහුගේ ගීතයක් ගත්තොත් එම ඔහුගේ අලංකරණවල තියෙන විශේෂත්වය රුවන් පාදවතේ බැඳි අන්නේ කියලා බැඳි වේදනා නිවා
තනුරේතරම සුවිශේෂ ලක්ෂණයක් දෙන්න මං ඉගෙනගත්ත දේෙන් මං යොදාගෙන තියෙනවා නදීගේ
අන්නේක තමයි කියලා දැන් මම ඒක දන්න නිසා يعني මට ඒක අපි ඒක වින්ද නිසා කුඩා කාලේ ඉඳලා අපි රස වින්දින්ද ඒක අපි දන්නවා
නදීක මේ අර කිව වගේ හඳ පෞරුෂය හැම කෙනෙකුටම තියෙනවනේ හඳ පෞරුෂයක් කියන එක ඒ හඳ පෞරුෂය තමයි පැවතෙන්නේ මං හිතන්නේ ඔය හඳ පෞරුෂය මොකද්ද කියලා තමා හඳුනා ගන්න ඕන තමා හඳුනාගෙන තමුන් ඉදිරියට යන්න ඕන නමුත් අනුන් කරන දේ විදිහට තමුන් කරන්න ගියොත් මං හිතන්නේ එතනම ඒ හඳ පෞරුෂයේ වර්ධනයක් සිදු වෙනවාද කියන එක නම් තේරුම් ගන්න ඕන
දැන් ඔය මේ ගීත ගායන පැත්තෙන් තචුට්ටක් එහාට ගිහිල්ලා අපි මේ ගේය පද රචනා පැත්තෙන් ගත්තොත් එහෙම රත්නශ්‍රී විජේසිංහ මහතාට මොකක්ද මේ ගේය පද රචනා පැත්තෙන් ওই සම්බන්ධව එකතු කරන්න තියෙන කාරණේ අද කාලෙත් එක කල්පනා කළාම
දැන් ඇත්තටම නදීක කියපු කාරණා සහ බණ්ඩාර කියපු කාරණා ඔක්කොම ඇත්ත දැන් නදීක වගේ තරුණ සංගීතඥයෙක් අත්දැකීම් ලබපු කෙනෙක් සාහිත්‍ය හදාරපු කෙනෙක් සාහිත්‍යය ඇලුම් කරන කෙනෙක් ඒ වගේම ඔහුගේ කවිත්වයකුත් තියෙන කෙනෙක් ඉනිසා නදීකට තේරුණ සාහිත්‍ය වටිනකම. ඉතින් මං හිතන්නේ නදීක විදියටම අනිත් අලුත් සංගීතඥයෝ අලුත් ගායක ගායිකා පරම්පරාව මේ සාහිත්‍ය පිළිගන්නවායි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. එම් සාක්ෂි ඇත්තෙත් නැහැ. එම උග දෙනෙක් වරද්දගෙන තියෙනවා. මොකද ඔවුන් ගායනා කරන සමහර පදමාලා අතිශයින්ම ආධුනික භාෂාවට සහ සාහිත්‍යට නිග්‍රහ කරන වර්ගයේ හුඟක් තියෙන වැඩි හරියක්. ඒ නිසා නදීකට දෙන ගෞරවය ඒ ඔවුන්ට දෙන්න පුළුවන් කමක් නැහැ. අපිට ඒක කනගාටු වෙන සිද්ධ වෙනවා. දැන් කවර සංගීත සම්ප්‍රදාය භාවිත කළත් ලංකාවේ මිනිස්සු කියලා කියන්නේ කොළඹ ජනාකීර්ණ ප්‍රදේශ නාගරික ප්‍රදේශවල තරුණ පිරිස විතරක් නෙමෙයි. වයස අවුරුදු 80 90 විතර මේ අයිසක පිරිසර ගම් කැමියොත් ඉන්නවා. ඒ නිසා ඒගොල්ලන්ට සරිලන ඒගොල්ලෝගේ මානව ජීවිතය පෝෂණය කරන සංස්කෘතිය සහ සංගීත සංස්කෘතිය සහ භාෂා සංස්කෘතිය මොකක්ද කියලා අඳුර ගන්න ඕන අපි. හැම මිනිසෙකුටම ලෝකයේ සියලුම සංස්කෘති කුරුමෙන් අයිතිය තියෙනවා. හැබැයි මිනිසුන්ට තේරෙන්නේ නැහැ. අපේ ගමේ මිනිසෙකුට රොක් මියුසික්, ජෑස් කිව්වට තේරෙන්නේ නැහැනේ. ඒ නිසා ඒගොල්ලන්ට දන්න තේරෙන බින්දන භාෂාවකින් කතා කරන්න සිද්ධ වෙනවා අපිට. අත්හද බැලින් පරිශන කළ යුතුයි. එහෙම වෙන්න ඕනේ. හැබැයි අපිට ඍතුකමක් තියෙනවනේ. අපේ සමකාලීන පුරවැසියන්ගේ රසංස්ථාව වෙනුවෙන් යමක් කරන්න. ඉතින්සා ඒගොල්ලෝ ගැනත් කල්පනා කරන්න වෙනවා නූතන සංගීතඥයින්.
දැන් එහෙනම් ඔබ තිදෙනාම ඔය කියපු කාරණාව කොහොමද මෙහි සිටින අපේ සිංහල ප්‍රජාවට අත්විඳින්නට ලැබෙන්නේ සොඳුරු සෙවණැලි හරහා කියන කාරණේ පිළිබඳවත් අපි අවධානය යොමු කරමු. ඇත්තටම සොඳුරු සෙවණැලි මොන වගේ සොඳුරු අත්දැකීමක් ලබා දෙවිද අපිට මේ ඉරිදා?
එක පැත්තෙන් ගත්තොත් දැන් මම ඇත්තටම නියෝජනය කරන්න මම තරුණයෙක්වත් නෙවෙයි.
නම තරුණයෙක් කියනට කැමති. අපි කොයි කාලෙක කැමති?
තරුණයෙක්. ඔබ එක්තරා විදිහකට ඔබ මුලිනුත් කිව්වා වගේ මම නියෝජනය කරන එක්තරා විදිහක වෙනත් සංස්කෘතියක්. මම සංගීතය මගේ ප්‍රධාන මාධ්‍යය, ප්‍රකාශන මාධ්‍යය හැටියට තෝරගන්න මට බලපෑවේ මට කලින් හිටපු පූර්වජීන්ගේ ප්‍රවේශයන් මම දැකීම. දැන් උදාහරණයක් කැට් ස්ටීවන්ස් එතකොට වික්ටර් හාර වගේ තම දේශපාලනික කලාකරුවෙක්. ඔහුගේ ගිතාරු වාදන ශෛලිය සහ ඔහුගේ දේශපාලනික සාහිත්‍ය සහ ඔහුගේ ගායන ශෛලිය. එතකොට තව ගත්තොත් එහෙම එරික් ක්ලැප්ටන් වගේ ඊට පසු නූතන පරම්පරාවේ ගායකෙක්, බ්ලූස් ගායකෙක්, ගිටාර් වාදකෙක්. ලංකාවේ ගත්තොත් එහෙම නිවිල් ෆර්නැන්ඩෝ වගේ ගිටාර් වාදකෙක්. ඔහු ගිටාර් වාදකෙක් කැරියර් සහ ලබම් බාස් වල හිටපු ඒ වගේ පැරණි ගායක කණ්ඩායම් වල හිටපු ගිටාර් වාදකෙක්. ක්ලැරන්ස් විජේවර්ධන ඔහුගේ රිදම් ගිටාර් එකත් එක්ක. ඉතින් මේ වගේ ගොඩාක් වීරයෝ මට බලපෑවා මගේ මාධ්‍යමයක බවට පත් වෙන. ඉතින් මං ඒ කියන්නේ ඒවා අඩු වැඩි වශයෙන් පරිශීලනය කරලා මම මගේ ශෛලියක් හොයාගත්තා ගිටාර් වාදනයට සහ ගායනයට. මේක එක්තරා විදිහකට තාරුණ්‍ය බොහොම හොඳින් වැළඳගත් දෙයක්. ඉතින් මම හිතනවා මේ වැඩසටහන තුළ එක පැත්තකින් පරම්පරා දෙකක් හෝ තුනක් හෝ හතරක් අපි තුන්දෙනෙක් කියලා මෙතන සමහර පරම්පරා පහක් හයක් අපි නියෝජනය කරන එක විතර. ඉතින් මේ පරම්පරා හයක හතක සංගීතමය අත්දැකීම්, ඉතිහාසමය අත්දැකීම්, සංගීතමය ක්‍රියාවලියක් ඔස්සේ නැත්නම් අත්දැකීමක් ඔස්සේ බෙදා හදා ගැනීම තමයි මේකේ මේ වැඩසටහනේ සොඳුරු සෙවණැලි වැඩසටහනේ හැඩය බවට පත් වෙන. මේක ඇත්තටම විචිත්‍ර එකතුවක් හැටියට ගන්නත් පුළුවන්. ඉතාම විචිත්‍ර එකතුවක් හැටියට සමහරලාවට මේ බන්නරතෝයි දායකගේ ගීතයකට මම ගිටාර් වාදනය කරනවා සමහරලාවට. එහෙම නැත්නම් රත්නශ්‍රීගේ යම් සන්නයක් පැහැදිලි නැත්නම් යමක් පැහැදිලි කරන්න මම යමක් ගායනා කරන්න ඉඩ තියෙනවා, යමක් වාදනය කරන්න ඉඩ තියෙනවා. බන්නරතෝද අය ගායනා කරන යම් ගීතයකට රත්නශ්‍රී අය මැදිහත් වෙලා යම් විශ්ලේෂණයක් කරනවා. ඒක නිසා මේක අන්‍යෝන්‍ය වශයෙන් යන එකිනෙක බැඳුණු විචිත්‍ර අත්දැකීමක් හැටියටයි මම හිතන්නේ. මම කෙටියෙන් කිව්ව රත්නශ්‍රී එක හරියටම පැහැදිලි කරා.
නෑ මං හිතන්නේ නදීක අතින් හොඳට කියවුණා ඒක ඊට වඩා පැහැදිලි කරන දෙයක් නෑ ඒක විදිහට තමයි
කරන්නේ හඳ එහෙනම් නදීක ගුරුගේ බණ්ඩාරතා උද රත්නශ්‍රී විජේසිංහ ඔබ තුන්දෙනාටමත් SBS සිංහල ගුවන් විදුලි වෙනුවෙන් මා ස්තුතිය පළ කර සිටිනවා අපේ ආදරණීය ශ්‍රාවකයන්ට හරවත් රසවත් දෙයක් ලබා දෙනට ඔබ තිදෙනා ගන්නා වූ මේ උත්සාහය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් අපි එමනම් ඔබ තිදෙනාටමත් සමුදෙනවා ආයිබෝවන්
ආයිබෝවන්
හඳ දැන් මේ සාකච්ඡාව අවසන් කිරීමේදී ඔබට ලබා දෙන ගීතය පිළිබඳව මම උබතව කෝටික ප්‍රශ්නයකට මැදිහත් වෙලා ඉන්නේ මොකද ප්‍රවීණ ගීපද රජකෙක් ඒ වගේම ප්‍රවීණ සංගීතක්ෂවරුන් දෙපළක් ගායකවරුන් දෙපළක් මගේ ඉස්සරහ ඉන්න කාගේ ගීතයක්ද ලබා දෙන්නේ අපිට එක ගීතයක් සඳහා තමයි ඉඩකඩ තියෙන්නේ මම අවසානයේදී මේ වගේ තීරණයකට එළඹෙනවා දැන් රත්නශ්‍රී විජේසිංහ මහතාගේ ගීපද රචනා පිළිබඳව ඔබ බොහොමයක් දන්නවා ඔහුගේ ගීත පිළිබඳව දන්නවා කියලා අපි විශ්වාස කරනවා වැඩිහිටි පරපුර මෙහි සිටින විශේෂයෙන්ම අපි ගීවින්ස විශේෂාංගයේ හරහා රත්නශ්‍රී විජේසිංහ මහතාගේ ගීත නිර්මාණ පිළිබඳවත් කතා බහ කරලා තියෙනවා ඒ වගේම බණ්ඩාරතාවුද මහතාගේ ඉතාමත්ම ජනප්‍රිය බැලුම් කරන ගීත පිළිබඳවත් දන්නවා ඉතින් මා කියන්නේ නදීක ගුරුගේගේ සංගීත නිර්මාණ සහ ගීත ජනප්‍රිය නැහැ කියලා නමුත් අපි ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකීය ප්‍රජාව දිහා සැලකලා බැලුවාම ඇතැම් ශ්‍රී ලාංකීය කොටස් ඉන්නට පුළුවන් සංක්‍රමණය වුණු කාල සීමාවත් එක්ක බැලුවාම නදීක ගුරුගේගේ නිර්මාණ පිළිබඳව එතරම් රසවින්දිනට අවකාශයක් නොලැබුණු පිරිස් ඉතින් දැන් අපි මේ වෙනකන් කතා බහ කරපු ඒ වෙනස් ආරක්ගත ඔහුගේ සංගීත නිර්මාණ පිළිබඳවත් ඔහුගේ අපූර්වතම ගිටාර් වාදන ශෛලිය පිළිබඳවත් ඔබට යම් කිසි අවබෝධයක් ලැබෙන්නත් එක්ක ඔහු සංගීතවත් කරමින් ගායපු ගීතයක් ඉදිරිපත් කරන්න. ඔහු මේ ගීතය සංගීතවත් කරමින් ගැයුවේ ප්‍රසන්න ජයකොඩි විසින් අධ්‍යක්ෂණය කරපු කර්ම චිත්‍රපටයට. බලන්න ඔහුගේ ගායන විලාශයන්, නාද රටාවන්, ගිටාර් වාදන ශෛලීන් ඔබගේ හිත ගන්නවද කියලා සොඳුරු සෙවනැලි බලන්න යන කලින්
සිංහල වැඩසටහනට ඔබට ඕනෑම මොහොතක සවන් දිය හැකි. පොඩ්කාස්ට් ක්‍රමයට විශේෂාංගවලට වෙනම සවන් දීමට පිවිසෙන්න sps.com.au/sinhalese web අඩවියට. ජංගම දුරකථනය හරහා සවන් දීමට SBS Radio app නොමිලේ බාගත කරගන්න.